පස්සේ මොකද්ද, පස්ස සමුදය මොකද්ද, පස්ස නිරෝධය මොකද්ද කියලා දැනගත්තොත් එතනින් සම්මා දිට්ඨිය තියෙනවා. ඒක සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙනවා. පස්සය, පස්ස සමුදය, පස්ස නිරෝධය. ඒක හරියට තේරුම් ගන්නවා. ඒකට පස්සය කියන එක හොඳට හොයන්න ඕනේ. පස්සය. පස්සය කොහෙද ඇති වෙන්නේ? ආයතනයක් වැඩ කරනකොට. දැන් චක්කු සම්පස්සය කියන්නේ ඇහැ වැඩ කරනකොට ඇති වෙන මේ මූලික ආරම්භය. ඇහැයි රූපෙයි චක්කු විඥානයේ කියන එකට තමයි චක්කු සම්පස්සය කියන්නේ. තින්නම් සංගතිපස්සෝ කියන්නේ. ඒ වගේ සෝත සම්පස්සය කියනවා කණයි සද්දෙයි සෝත විඥානයි. ඒ වගේ ආයතන හයට ස්පර්ශ හයක් තියෙනවා නේද? නාසයයි ගන්ධයයි ගහන විඥානයි. දිවයි රසයි ජීවහා විඥානයි. කයයි ස්පර්ශයි කාය විඥානයි. මන ධම්ම මනෝ. මනසට අරමුණු වෙන ධම්ම ඒක දැනගන්නේ මනෝ විඥානයි. ඒකට ස්පර්ශ ආයතන හයට පහක්. හරි? ඒකට අපි ඇහෙන් ගත්තු ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ ඊළඟට පස්සේ පස්සපක්ෂය වේදනා ඒ ජාති පහ ගැන හොඳට හොයන්න පිරිසිඳ දකින්නවා. ඊට දැන් ස්පර්ශය කියන එකේදී කියන ඒ ජාති තුන තින්නම් සංගතිපත්තු ජාති තුනක් ක සංගතිය ඇහැයි රූපෙයි චක්කුයි. ඒ කියන්නේ අබ්ජත්ත බහිද්ද විඥාන කියන තුනට යන පස්සේ කියන්නේ නේ. තමයි මේ පස්සේ ගැන මොන බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න ටිකක් අහනවා ආනන්ද හාමුදුරන්ගෙන්. මේක අහන්නේ මට තේරෙන ආනන්ද හාමුදුරුවෝ කියනන්නේ පටිච්චසමුප්පාදේ හරි තරලයි කියලා. ඒක එහෙම කියන්නේ ආනන්ද මෙන්න මේ ආකාරණු මේක දසයිසී කියලා අමුතු දේශනාවක් කරනවා. ඒක එක කොටසක් තමයි. නාම රූපපච්චය පස්සු. නාම රූපපච්චය පස්සු. අපි අහලා තියෙනේ නාම රූපපච්චය සලායතන සලායතන පච්චය පස්සනේ. එහෙම නෙමෙයි මේ දෙද්දි කියන්නේ. නාම රූපපච්චය පස්සු යන්න මේ ආකාරයෙන්ු දසයිසී කියලා. නාම රූපපච්චය පස්සෝ. දැන් එතන සලායතන කතා කරන්නේ. පටිච්චසමුප්පාදේ මේ කොටව මේ ආකාරයෙන් ගත යුතුයි කියලා ඊළඟට ප්‍රශ්න ටිකක් අහනවා. ආනන්ද මේ ගැන මොකද හිතන්නේ? යම් ආකාරයකින් ආකාරයේසු ලිංගේසු නිමිත්තේසු උද්දේශ කියලා ජාති හතරක් කියනවා. මේ ඒවා වැඩි වචන ඔළුවට ගන්න එක. මෙන්න මේ හේතු නිසා ඉස්සෙල්ලා අහනවා නාම කායක් පැන වෙයිද? යම් කිසි හේතු නිසා නාම කායක් පැන වෙයිද? ඒ හේතු නොයෙදෙන කල් අනවකයි තේරුම් ගන්න. යම් මොනහරි ප්‍රත්‍ය නිසා මොනහරි නිසා නාම කායක් පැන වෙයිද? ඒ හේතු නොයෙදෙන කල්හි. එතකොට මොකද්ද තේරුම් යන්නේ? මොනවා හරි උදව් කරගෙන යම් කිසි දෙයක් හට ගන්නවද? නාමකාය කියන දේ හට ගන්නවද? ඔව්. දැන් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. ඒ හේතු නිසා යමක් හට ගනිද? ඒ හේතු නොයෙදෙන කල්හි. මොකක්ද එතකොට අදහස්? ඵලය පස්සේ කිව්වේ නෑ තාම. යම් කිසි හේතුන් නිසා නාමකායක් පැනවෙයිද? ඒ හේතු නොයෙදෙන කල්හි කිව්වොත් නාමකාය පැනවෙයිද? නාමකාය හට ගන්න හේතු යෙදිලා නැහැ නේද? ඒතර යම් කිසි මෙන්න මේවා හින්දා නාමකායක් වෙන වෙයිද? ඒ හේතු නොයෙදෙන කල්හි. දැන් ප්‍රශ්නේ අහනවා. ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න. ඒ හේතු නොයෙදෙන කල්හි රූපකායක අදිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා අහනවා. දැන් නාමකායයක් පැනෙන්න මොනවා හරි හේතු තියෙනවා නම් ඒ හේතු නොයදෙන කල්ලි. රූපකාය, රූපකාය කියන්නේ ඒ රූපයක් කියලා හිතන්නකෝ. දැන් රූපකායක අදිවචන, අදිවචන කියනකොට මට වචන මාත්‍රය, ඒ කියන්නේ නාම මාත්‍රයක් වගේ. එතකොට මේ නාම කායට අර රූපයක් සම්බන්ධ වෙයිද වගේ එකක් අහන්න. නාමකායයක් පැනවෙන්න හේතු නොයදෙන කල්හි රූපකායක අධිවචන සම්ප්‍රස්යක් වෙන්න පුළුවන්ද? තවම අඩු කරලා කිව්වොත් නාමයක් පැනවෙන්න මොනවා හරි හේතු තියෙනවනේ. ඒ නාමය පැනවෙන්න හේතු යෙදෙන්නේ නැහැ. දැන් නාමයක් කියලා බෑ, උපදින්නේ. එතකොට මේ නාමයට සම්බන්ධ කරන රූපය, රූපයක අභිවචනයක් දාගන්න පුළුවන් වෙයිද කියලා අහන. තේරෙන්නේ නැද්ද? එතකොට යම් කිසි නාමකායක් පැනවෙන්න හේතු යෙදෙනවා නම් ඒ හේතු නොයදන ගාලේ රූපකායක අභිවචන සම්ප්‍රසයක් වෙන්න පුළුවන්ද? මොකද්ද උත්තරේ? ප්‍රශ්නේ දෙරෙන්නේ නැහැ කයිස්තරනේ. අපි නාම ධර්ම කියලා මේ හිතේ ඇති වෙන දේවල් ටිකක් තියෙනවානේ. ඒවා අල්ලන්න පුළුවන් රූප නෙවෙයිනේ. දැන් අන්න ඒ ටික ඉපදුන් නැත්නම් රූපයක් මේකට සම්බන්ධ කරන්න පුළුවන්ද? දැන් ඔන්න ඔක අහන්න. නාම ඉපදුන් නැත්නම් රූපකායක අභිවචනයක් දාගන්න රූපකායක අධිවචන සම්ප්‍රසයක් වෙන්න පුළුවන් දහන. දැහැ. අපි අනිත් පැත්තෙන් තේරුම් ගන්න බලන යම් කිසි හේතු නිසා රූපයක් පැන වෙයිද? හරි? අපි එළියේ රූපයක් තියෙනවා කියලා දැනගන්නවා කියලා හිතන්නකො. මොනවා හරි හින්දා. ඒ හේතු යෙදුන් නැත්තම්. රූපයක් පැන වෙන්න හේතු යෙදුන් නැත්තම් එහෙම රූපයක් ඉපදිලා නැහැනේ. අන්න එහෙම මොහතක නාමකායක පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්. රූපේ ඇවිල්ලා වදින්න පුළුවන්ද? නාම ධර්මනේ. දැන් රූපේ ඉපදුන. මේක අහනවා අනිත් පැත්තට. ඉස්සෙල්ලා ඒ නාමකයෙන් දැන් අහනවා යම් කිසි හේතුන් නිසා රූපකායක් පැනවෙයිද? ඒ හේතු නොයදෙන කල්හි නාමකායක පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්. එකක් පටිග කියන්නේ නිකන් ගැටෙනවා වගේ හැදෙනවා වගේ. දැන් රූපේ ඉපදුන් නැත්නම් නාමයක් ඇවිල්ලා මේක හැදෙන්න පුළුවන්ද? ඒක අහන්නේ බැහැ. දැන් නාමයකට සම්බන්ධ කරගන්න දැන් රූපයක් නැහැ. එතකොට නාමකායක පටිග සම්පස්සයක් වෙන්නේ. සෙල්ලක වේ නාමකායක් පනවනවා නම් අපි මොනවා හරි හේතුෙන්ද ඒ හේතු නොයදෙනකොට රූපකායක අධිවචනයක් වෙන්න බෑ. එතෙන් අද අධිවචනයි කටිකයි කියන්නේ ඉස්සෙල්ලා නාමයක් පැනෙවුවා නම් අපි රූපයක් ඕකට අධිවචන වලින් දාගන්නවා. ඉස්සෙල්ලා රූපයක් පැනෙවුවා නම් ඒකට අදාළ නාම ටික අර රූපෙට අදාළව දාගන්නවා. මේ රූපෙ පැත්තෙන් හිතුවොත් ලේසි. දැන් අම ඔන්න එළියේ රූපයක් එළිය කපුටෙක් ඉන්නවා දකින්නවා තියෙනවා. දැන් අපි කපුටට අදාළ අපේ විස්තර ටිකක් මෙහෙ හදනවනේ. වේදනා, සංඥා, චේතනා ඔක්කොම කපුටට අදාළව එනවනේ. චෛතසික ටිකක් ඒවා නාමද. ඒවා නිසා තමයි මේවා උපදින්නේ. වේදනා උපදින්න හේතුවක් තියෙනවනේ. සඤ්ඤා උපදින්න ඒ තමයි දේත ලිංග නිමිත්ත ආකාර. අපිට යම් කිසි ආකාරකින් පුළුවන් මේක හදන්න. යම් කිසි ලක්ෂණයකින් පුළුවන් මේක උපදින්න. නිමිති වලින් පුළුවන්. එක එක ඒවායින් නිසා දැන් හිතට අපි හිතමු ගෙදර මතක් වෙනවා. මතක් වෙන්න හේතු ටිකක් තියෙනවනේ. නිකම්ම මේ කියලා මතක් වෙන්නේ නැහැ. ගෙයි ආකාරයක් වෙන්න ඒක හැදේ නිසා වෙන්න පුළුවන්. වෙන ඒක තියෙන ලක්ෂණයක් මොකක් හරි හින්ද වෙන්න පුළුවන්. ඒ ඒ කොටස් ටික තමයි අර ආකාරයේසු ලිංගයේසු නිමිත්තේසු උද්දේශු කියන්නේ. හරි. වෙන දෙයක් ගැන කවුරු හරි කතා කරනකොට අපේ ගේ මතක් වෙනවා. තේරුණාද? මේක ඉදී නෙමෙයි. ඒකටත් හේතු තියෙනවා. මේ වෙලාවේ ඕක සිහි වෙන්න හේතු තියෙනවා. ඒව තමයි මේ බුදුහාමුදුරුවෝ වර්ථ කරන්නේ ආකාරයක ලිංගයක නිමෙත්තේ උද්දේශය. ඕ හතරෙන් තොරව ඒක උපදින්නේ නැහැ. එතකොට ඔය ජී කියන සිතුවිල්ල උපදින්න හේතු තියෙනවානේ. ඒ හේතු නොයදන කල්පි. දැන් අපිට ගේ මතක් වෙන්නේ නැහැ කියන එක නේද කියන්නේ. එතකොට අර ගයක් කර රූපයක් ඇවිල්ලා මේකට සම්බන්ධ කරන්න පුළුවන් වෙයිද? බැහැ. ඒක මේ
කියන්නේ.
රූපකාය දැන් රූපයක් නෙමෙයිනේ. රූපය අදිවචන වලින් හිතන්නේ මම ආගන්නේ අපි ගෙදර දැන්. දැන් නාමකාය පැනවෙන එකට අපි රූපයක් ගැටෙන්න බෑ. නාමයන්නේ මේ සිත ඉන්නන්නේ. එතකොට අදිවචනයක් ඒක. රූපය පිළිබඳ අදිවචන. මෙන්න අදිවචන සම්පත. දැන් අපි හිතන්න අපිට රූපයක් පේනවා. මේ පොපක් කියලා හිතන්න. දැන් භෞතික දෙයක් නේ අපි පිළිගන්න කියන්නේ. රූපෙන් පටන් ගන්නවා. රූපේ පටන් ගන්න දැන් කල්පනා කරනවා නේ. මේ පොත බාන පොත මොහත් කියන. දැන් අන නාම ටික රූපෙට ගැට ගන්නවා නේ. ඒක රූපේ හැපෙනවා වගේ එකක් නේ නාම. ඒ හින්දා පටිඝ සම්පස්ත කියනවා ඒක. නාමයෙන් ඇවිල්ලා හැතෙන්න බෑනේ. ඒක රූපයක අභිවචනයක්. රූපයෙන් පටන් ගත්තා නම් නාමවල පටිගියක්. තේරුණා? ඒ දෙකම පස්සේ. පස්සේ කියන්නේ මේ දෙක සම්බන්ධ කරලා. සංගතිය. නාම පැත්තයි රූප පැත්තයි ගැට ගැහුවා. හරි. දැන් පස්සේ කියනකොට දැන් බලන්න ඇහැයි රූපෙයි රූපනේ. විඥාණය කියන්නේ නිකන් සිතුවිලි මාත්‍රයන්නේ හිතේ ගතියක් නේ. එතකොට ඒකයි රූපයි ගැට ගැහුවනේ. තින්නම් සංගති පස්සෝ. එතකොට ඒ පස්සේ වෙන්න පුළුවන් විදිහයක් තියෙනවා. අත මම උපමාවක් ගන්නේ අපි අර රෙදි ගලක් ගැට ගහනවා නම් අපි හිතමු ලී කණුවකයි නැත්නම් කොන්ක්‍රීට් කණුවකයි ගහකයි ගැට ගහනවා කියලා හිතන්න. දැන් කාට හරි වලක් ගැට ගහන්න කිව්වොත් එයා ඉස්සෙල්ලා කොන්ක්‍රීට් කණුවේ ගැටයක් දාලා ලණු ආරං ගිහින් අනිත් කණුවේ ගැට ගහනවනේ. ගහේ දැන් අපිට රෙදි වෙල තේනකොට කොයි පැත්තෙන් පටන් ගත්තද කියන එක අදාළද නැහැ. වලක් තියෙන ගැට ගහන ඒක තමයි පස්සේ. හැබැයි ඔය ගැට ගැහුවේ කොහමද? ඔක හටගත්තේ කොහමද කියනකොට මේ පැත්තෙන් හටගත්තා වෙන්නත් පුළුවන්. මේ පැත්තෙන් හටගත්තා වෙන්නත් පුළුවන්. එක පැත්තක් දාගන්න නාම අනිත් පැත්ත රූප කණු දෙක. හරි? නාමයෙන් පටන් අරන් රූපයට ගැට ගහන්නත් පුළුවන්. රූපෙන් පටන් අරන් නාමයට ගැට ගහන්නත් පුළුවන්. ඔව් දෙකට දෙන පාළි වචන දෙකක් තමයි අධිවචන සම්පස්තයයි පටිඝ සම්පස්තයයි. හැබැයි ඒ දෙක නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ පස්සේ මොකක්ද? මේ නාම රූප ගැටේ ගහලා. ඒ පස්ස සමුදේ මොකක්ද කියලා හොයාගන්න. කොහොමද ඒක හටගත්තේ? ඒ හටගත්තේ අපි මේ කණු දෙක හටගත්තු හැටි දන්නේ නැහැ. නාමය හටගත්තු හැටිත් දන්නේ නැහැ. රූපය හටගත්තු හැටිත් දන්නේ නැහැ. එහෙනම් ඒවයි සමුදය ධම්මානුපස්සී වෙන්නේ නැති. මේ හටගත්තේ කොහොමද කියලා දැක්කේ. එතකොට අපි රූපය අරගෙන රූපේ සමුදය හොයාගෙන යනකොට මොකද්ද පේන්නේ? මොකක් ප්‍රත්‍ය වේලාද රූපය උපදින්නේ? අවිද්‍යාව ප්‍රත්‍ය. ආයතන මුලාව මතයි රූප පනවන්නේ. ඕකම නාම ධර්ම ගැන හොයාගෙන ගියොත් ඒකත් අවිද්‍යාව ප්‍රත්‍යයි නේද? එතකොට මේ ප්‍රත්‍යය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. හරි. ප්‍රත්‍යය තිබුණත් ලෝකේ තියෙනවා. ඒ ප්‍රත්‍යය හටගන්නේ කාටද? අවිද්‍යාව තියෙන කෙනාට.
ලෝකේ
තියෙනවා. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් එහෙම ලෝකේ හටගන්නේ නේද? හටගන්නේ. අන්න ප්‍රත්‍ය නිරෝධය. සත්‍ය සමුදය තමයි අවිද්‍යාව නොදන්නකම. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් උපදින්න වෙන නිරෝධේ. පස්සේ මොකද්ද පස්ස සමුදය පස්ස නිරෝධේ මොකද්ද කියලා දැනගත්තොත් ඕකට කියනවා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? මාර්ගයේ පටන් ගන්න සුදුසුකම්. ආර්ය මාර්ගයේ පටන් ගන්න සුදුසුකම තමයි සම්මාදිට්ඨිය. ඒකේ සම්මාදිට්ඨිය ආවද කියලා දැනගන්න විදිහක් පස්සේ මොකද්ද? ස්පර්ශ සමුදය මොකද්ද? ස්පර්ශ නිරෝධේ මොකද්ද? නිරෝධේ කියන්නේ මොකද්ද? නූපදීන බව. දැන් පිට ඉපදිලා ඉපදුනේ ඇයි? අවිද්‍යාව නිසා. රහතන් වහන්සේට අවිද්‍යාව තියෙනවද? නෑ. එහෙනම් අවිද්‍යාව ඉපදුනේ උපදිනවද? නෑ. නූපදීන. නිරෝධ. ඒක අපි තේරුම් ගන්න ඕන. අපිට ප්‍රත්‍යය තියෙනවා. මේ රූපේ චක්කුඥානේ තියෙනවා. ඒ උපදින්න හේතු යෙදිලා අජත්ත වයිත විඥානං වජ්ජේ නේ. අජත්ත ඒකාන්තයක් බහිද්දේ සමාන්තයක් විඥානේ නේද? ඒ විඥාණයෙන් කරන මායාව තමයි දෙපැත්ත. ඇයි ඒවා හටගන්නේ? අවිද්‍යාව, මෝඩකම, නැත්තන උදන්නකම. ඒක අපිට ඒවා හටගන්නවා. අපිට ඕවා මෝඩකමට ඉපදුවට මෝඩකම නැති මනසට හැදෙයිද? හැදෙන්න බෑ. උපදින්න බෑ. නිරෝධය. ඒතර ජාති තුන තිබුණොත් ඉන්නන් සංගති පස්සෝ. ඇයි ඒවා තියෙන්නේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව යෙදුන්නේ නැත්තම් ඔය එකක්වත් උපදින්නේ. කණු දෙකක් නැහැ, ලණුවක් නැහැ. ඒක හටගන්න. දැන් ඉතින් වැලක් දෙට ගහන්න පුළුවන් වෙයි. එතකොට මේ ලෝකේ ඉන්න අයට එන මත ඔක්කොම තියෙන ස්පර්ශය ප්‍රත්‍ය. පදපි තත්ත පච්චය. ඕනම මතයක් මේක කියනවා කිව්වත් ස්පර්ශය ප්‍රත්‍ය. මේක නැහැ කිව්වත් ස්පර්ශය ප්‍රත්‍ය. එතනට කපන්දර එන්නේ ස්පර්ශය ප්‍රත්‍ය. මේකට මං කැමති කිව්වා ස්පර්ශය ප්‍රත්‍ය. අකමැති කිව්වා ස්පර්ශය ප්‍රත්‍ය. ලෝකෙට අහු වෙනවා. එතන ආයතන මුලාවෙන් ලෝකේ හදලා ඉවරයි. ඒත් ලෝකෙන් එතර වෙන්න නම් දැක්මක් එන්න ඕන. ලෝකේ මේකයි, ලෝක සමුදය මේකයි, ලෝක නිරෝධය. ඒ දැක්ම සම්මාදිට්ඨිය එක ගන්න පුළුවන් එක විදිහක් තමයි. ස්පර්ශය මේකයි, ස්පර්ශ සමුදය මේකයි, ස්පර්ශ නිරෝධය මේකයි කියලා තේරුම් ගන්න. හැබැයි ස්පර්ශයේ එක එක විදිහට පිට මේ වැටහෙන මට්ටමට ඉස්සෙල්ලා සමුදය තේන්නා. දැන් දැන් සලායතන පච්චය පක්ෂෝ කියලා එක මට්ටමකින් තේන්නා. ආයතන තියනවා නම් ස්පර්ශය. දැන් මෙතෙන්දි බුදුහාමුදුරු වෙන්නේ ආයතන කතාවක් නෑ. නාම රූප පච්චය පක්ෂෝ. නාම රූප තියෙනවා නම් ස්පර්ශය. ප්‍රතිඥාපෙන් පැති ගන්න මේ ඇති කල්ලි නාම රූප තියෙනවා නම් ස්පර්ශය තියෙනවා. ඒක නැති කරන්න බෑ. ඒක ධර්මතාවය. ඒ නාම රූපේ හටගන්නේ ඇයි? විඥාන පත්‍ය නාම රූප. විඥාන හටගන්නේ සංකාර පත්‍ය විඥාන. සංකාර හටගන්නේ අවිද්‍යා පත්‍ය සංකාර. ඒකද අවිද්‍යා. ඒකට මෙතන පටිච්ච සමුප්පාද ගැඹුරුයි කියන්නේ. අපේ ආයතන තිබුණත් විතරයි පස්සේ කියලා කියන ගැප්පට හරියන්නේ නැහැ. මේක අපි ඊළඟ ලෙවල් එක තමයි. නාම රූප තිබුණොත් පස්සේ තියනා කියලා දකින්න පුළුවන්. ඒක ආයතන තිබුණොත් විතරක් පස්සේ කියන කතාව නෙවෙයි. දැන් අපි ස්පර්ශ පහක් අහලා තිබුණා. පහයක් නේද? ආයතන හය ස්පර්ශය උපදින්නේ නාම රූප තිබුණොත් විතරයි. නාම රූප පස්සේ පස්සේ නාම රූප නිරෝධ පස්ස නිරෝධ එන්න. ඒවා අධිවචන පටිග කියන එකට බය වෙන්න එපා. ඒක
ප්‍රස්පත්ති හඳුනන්නේ වෙනකතා නේද?
ඔව්. එහෙම ඒකයි මන් දන්නේ ගොඩක් මේ මේක එක එක විදිහට ඔක ලෝගන් ඈ ඒකේ මූලිකව ගන්න තියෙන්නේ නාමය නිසා ස්පර්ශය දක්වා යන හැටි රූපය නිසා ස්පර්ශය දක්වා යන හැටි නාමය පැත්තෙන් ගියොත් අදි වචන සංපස්සේ රූපය පැත්තෙන් ගියොත් පටිච්ච සම්පස්සේ එතකොට මේ මොකක් හරි තත්ත්වේ දිනකොට තේරුම් ගන්න ඕන නාම රූප ගැට ගහිලා ඉවරයි ගැටේට අහු වෙලා අන්තෝජතා බහිජතා කියන එක අපි අහගෙන ඉන්නේ ලෝකේ හැදෙනකොට ඕක කොහෙන් හරි නාම රූප ගැටේ ගහිලා තේරෙනවද පැහැදිලි නැත්නම් අහන්න දැන් ඔය වචන දෙක නම් පාඩම් කරගන්න එපා. මේ දැනුම එකතු කිරීම නෑ. ඔයගොල්ලෝ බලන්න ඕනේ ඒක ප්‍රායෝගිකව. දැන් අපිට ශබ්දය ඇහෙනකොට රූපයක් සම්බන්ධ වෙන්නේ කොහොමද? නේ. අපට ඇහෙන දකින්නකොට මොකද වෙන්නේ? ගඳ සුවඳ දකින්නකොට මොකද වෙන්නේ? ඔත ඔක නිකන් Tamanට තේරෙන විදිහට බලන්න. ඈ ගන්න කරෝල බදිනවා කියලා හිතෙනවා ඒ සුවඳක් එනකොට. සුවඳද ගඳද මන් දන්නේ නැහැ. දැන් අපේ අපි දැනගන්නේ මොකද්ද ඔය ගඳ හෝ සුවඳ හෝනේ නාපෙන් දැනගන්න. කරෝල ටික කොහෙන්ද? මනසේ කරෝල කියන රූපයක් දැන්න එකට ගැට ගන්න. නේ? ඒක මැවෙන්නේ ඉබේ නෙමෙයි ඒකට හේතු තියෙනවා ඒක තමයි අර ආකාරය තුළ ඉන්දේසු නිමෙස්සේසු උද්දේශ කියලා පරණ අබ්බැටීම් වෙන්න පුළුවන් නිමිති හදාගත්තු ඒවා උගව වෙනවා නිමිස්සේ නැත්නම් යම්කිසි ආකාරයක් උදව් වෙන අපිට දෙයක් හදාගන්න මාත්‍රකාමත්තමක් උදව් වෙන දෙයක් හදාගන්න ලක්ෂණයක් උදව් වෙන මොකක් හරි දෙයක් හදාගන්න ඒ කියන්නේ දැන් අපි දැන් නිකන් සික් ටිකක් තියලා තිබුණොත් ඒක ඇටි අපිට රූපයක් හදාගන්න. කාටුන් එකක් කියලා හිතන්න. ඒක ඇලි ටිකක් නේද? අපි නැහැ හදාගෙන. අර ඒ ලක්ෂණ ටික ඇටි අපිට රූපේ මම ගන්න. පොඩි ආකාරය ඇටි මේ ලෝකේ හදාගන්න. නේද? දැන් අර සමහර චිත්‍රාභිනාය එහෙම මෙහෙම ඉරි කැලි ටිකක් ගහනවා අපහ නෑ ලස්සන චිත්‍රය ඒ ඉරි කැලි ටිකෙන් මොකද්ද දෙන්නේ අපිට රූපේ හදන්න ඕන ටික දීලා ඉවරයි දෙන්න අර
දැනීම
කරා
පස්සේ
කරෝල හැදී දැනුණාට පස්සේ සුවඳ දැනුන එකද ඉස්සෙල්ලා වුණේ කරෝල කියලා දැනගත්තු එක එතන ස්පර්ශය එතකොට ඒ ස්පර්ශයට සමුදේ ඊට පස්සේ දැනගත්තු එක පොඩි වැරද්දක් තියනවා නේද? මම තමයි අහලා තියෙන්නේ. එහෙම දේශනාවක් තිබුණා. එතන අඩුවක් තියෙනවා. මගේ දෙවෙනි කොටෙත් ඔය කතාව තියෙන එකයි මම කියන්නේ දෙවෙනි කොට බෙදන්නේ. මොකද ඒක වැරද්දක් තියෙනවා නේද? ඵලයට පස්සේ සමුදේ කතා කරලා වැඩක් නැහැ නේ. ඵලය හටගත්තා නම් සමුදේ ඉවෙදිලානේ.
නෑ නෑ
මම කියන්නේ අරෝල හැදියේ අවිද්‍යාව. එතනත් පස්සයක් තියෙනවා. දුක දඳ දැනුනේ අවිද්‍යාව. එතන තව පස්සයක්. දැන් ගඳක් කියලා අඳුර ගැනීම ඒකත් ලෝකෙට අයිති. ඒක මොනවද කියලා හදන එක නම එක. අන්නාර පැත්තෙන් ගඳක් එනවා කියලා හදන එකක් තියෙනවනේ ලෝකෙට. ගඳ
කියලා ගැනීම ඒක
ස්පර්ශ දෙකක් තියෙනවා දැනීම කියන එක එකමස්තම ගඳ සුවඳක් දැනෙනමස්තම එකක් ඒකට අර කරෝල තියෙන රූපයක් දාගන්න එක තවම නැහැ. ඔය දෙකම හේතු බලන්න. ඒකට අපි මොකේද සමුදය හොයන්නේ කියන එක බලනවා. කරෝල හදපු එකේ සමුදය එක පැත්තකින් ගඳ සුවඳ දැනෙන. ඒක විතරක් නෙවෙයි අර නිමිති ආකාරات තියෙනවා. කරණාර්ථයක් නෑ. ඒ සමුදේ සත්‍ය තියෙන්න පුළුවන් ගොඩක් දේ අපි හේතු සත්‍ය. ඒකට ඒවා නිසයි කරෝල එක. හරි. එතනත් තියෙනවා සත්‍යයි සත්‍ය සමුදය. ගඳක් තියෙනවා කියලා දැනගත්තා. කරෝල එක දිලා නෑ. අර පැත්තක් මොකද්ද ගඳක්? එහෙම කියනකොට කරෝල හැදිලා නැහැ කියන්නේ. ගඳක් දැනෙනවා. ගඳක් දැනෙනවා කියනකොට මම ඉන්නවද
නැහැ?
ඊටවසේ මම තමයි කරෝල ටික හදන්නේ. මේ දෙකේම මම පිටිතලා නැහැ. ගඳක් දැනෙන මට්ටමේත් මම ඉන්නා ලෝකේ තියෙනවා. කරෝල කියන රොහමත් ලෝකේයි මමයි දෙන්නම ඉන්නවා. නේ? දැරක්සේ කරෝල වල මතක තියාගන්න එකනක් සත්‍යයයි සත්‍ය සමුදේකුයි කියනවා. මේ පැත්තෙන් ගඳක් එනවා කියන කොටත් එතනක් තියෙනවා වෙනම ප්‍රශකෙයි වෙනම ඒකට සමුදේ. ඒසයි එතන අපි ආයතන දෙකකට වෙන් කරන්නේ. ගඳ දැනෙන්නේ මොකෙන්ද? නාස. අරෝල කියලා දැනගන්නේ මොකෙන්ද? මනස. නාසයෙන් නෙමෙයි අරෝල කියලා දැනගන්නේ. ඒ ගඳ සුවඳ ගැන කල්පනා කරන කොටනේ. කල්පනා කරනවා කියන්නේ හිත. මනසයි. ආයතන දෙකක් වැඩ කරනවා. ආයතන දෙකක් වැඩ කරනවා. හෙලෝ. ආවද?
අරුණ
කතා කරේ. ඔව් අරුණ. ගේට් එක අරගෙන එන්න පුළුවන්. හරි. හදයි මං එන්නම් තව විනාඩි දෙකක් දැන්. හරි. දැන් වෙලාව ඉවරයි.